ගරු බන්දුල ගුණවාදන මැත්තුම
ගරු කතානායකතුමනි, මගේ කාලයට මම ස්තුතිවන්ත වෙනවා. විපක්ෂය වෙනුවෙන් ගරු සම්බන්ධ මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් විනාඩි 20ක් එකතු කරන්න අවසර දීලා තිබෙනවා. ඒ අනුව
ගැන බෙදලා දීලා තියෙනවා කතිකව 3 දෙනෙකුට. ලියවිලා තියන්නේ ඔබතුමාට 5යි, අලුත්ගමගේ මන්ත්‍රීතුමාට 8යි, රෝහිත අබේගුණගේ මන්ත්‍රීතුමාට 7යි කියලා. ඒක විසඳ ගන්න ඒ කිදෙර
නෑ සර්. ඒක හරි, අනිත් දෙකේ වැඩිපුර දීලා තියෙන වෙලාව අඩු කරන්න මම පුද්ගලිකව සම්බන්ධ මන්ත්‍රීතුමාගෙන් මේකේ ඉල්ලගත්තේ. මොකද මේ කරුණු විශාල ප්‍රමාණයක් සභාගත කරන්න තියෙනවා.
හොඳයි, අපි චෙක් කරලා බලන්න. හොඳයි හොඳයි.
ගරු කතානායකතුමනි, අපේ මුදල් අමාත්‍යාංශයේ ඉතාම වැදගත් දිනේ අද. මොකද මේ වැය ශීර්ෂයේ අවසාන දිනය. අපි පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමෙන් පසු කල්තැබීමේ යෝජනා දෙකක් ඉදිරිපත් කළා. ඒ අයවැය කාල පරිච්ඡේදයේ තුලදී රටේ සමස්ත මුදල් ක්‍රමයට, බැංකු ක්‍රමයට, ණය ක්‍රමයට අහිතකර බලපෑම ඇතිවෙතැයි අපි විශ්වාස කරන කරුණු පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කිරීම සඳහා වගකිව යුතු විපක්ෂයක් ලෙස අපි ඒ යෝජනා ඉදිරිපත් කළා. ඒ වගේම රවි කරුණානායක ගරු මුදල් අමාත්‍යතුමා, එතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස ඒ භූමිකාව ඉෂ්ට කිරීමේදී ඉතාම වගකීමෙන් හා ඕනෙකමින් මේ රාජ්‍ය අයවැය ලේඛනය හා විවාදවලට සම්බන්ධ වෙලා තිබෙනවා. මම ඉදිරිපත් කරන්න කැමති 2008 නොවැම්බර් මාසයේ 7 වෙනිදා එතුමා මේ ගරු සභාවට ඉදිරිපත් කළ සම්පූර්ණ විකල්ප අයවැය ලේඛනයක්. ගරු කතානායකතුමනි, ඒ ප්‍රථමයෙන් මම රවි කරුණානායක මැතිතුමා විපක්ෂයේ සිටියේදී එතුමා විසින් එක්සත් ජාතික පක්ෂයේ රජයේ බලයට පත් වුණොත් කරන්ට බලාපොරොත්තු වෙන දේ පිළිබඳ මේ උත්තරීතර සභාව දැනුවත් කළ ආකාරය පිළිබඳ එතුමාගේ අයවැය කතාව මම හැන්සාට් වාර්තාවට ඇතුළු කරනවා. එතුමා 2012 නොවැම්බර් මාසේ 22 වෙනිදා මෙහෙම කියනවා. හැන්සාට් වාර්තාව තීරු අංක 303. තමුන්නාසේලා 100 7 8 පොලියට ණය ගන්නවා. අපි ඒක 100 1 2 අඩු කරලා ඒ තුලින් කෝටි 22000 අඩු කරලා පෙන්නනවා. මේ රටේ තිබෙන දූෂණය නැවැත්වුවා නම් තව කෝටි 25000ක් ඉතිරි කරන්න පුළුවන්. ඒ වගේම නිසි කළමනාකරණයක් ඇති කළා නම් තව කෝටි 5000ක් විතර ඉතිරි කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ වගේම නැවතත් ලේබර් GSP ගත්තා නම් ගිය අවුරුද්දේ විතර රුපියල් කෝටි 16800ක් ඉතුරු කරන්න තිබුණා. අපි අද එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් තිබුණා නම් අපි ඉදිරිපත් කරන අයවැය තුලින් පෙන්නනවා රුපියල් කෝටි 70000කින් වියදම අඩු කරන්නේ කොහොමද කියලා. වියදම කෝටි 70000කින් අඩු කරලා රුපියල් 10000කින් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවා. කතානායකතුමනි,
මම මොහොතක් මෙතන එකතු කරනවා. මේ කියන මොනවද කරන්න පුළුවන්? අවුරුදු 11 දුවලා බිලියන 1784 9 මිලියන 9900ක් කළා. මේ වැඩි වෙනකර කතා කරමු, මොනවද මේ කරන්නේ කියන්න හදන්නේ?
ගරු කතානායකතුමනි, එතුමා වගකිව යුතු මුදල් ඇමතිවරයෙක් ලෙස මම එතුමා මේ ගරු සභාවට ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ සඳහන් කරලා තියෙන දේ පිළිබඳ මගේ කතාව කරගෙන යාමට බාධා නොකර සිටීම තමයි වගකිව යුතු මුදල් ඇමතිවරයෙක්ගේ කාර්යභාරය වෙන්නේ. මොකද එතුමා වගේම අපිත් මේ ගරු සභාවට පැමිණලා තියෙන්නේ මහජනයාගේ මුදල් පිළිබඳ අයිතිය ක්‍රියාත්මක කරන්න. ඒක නිසා නිදාසේ අදහස් ප්‍රකාශ කරන්න උත්තරීතර සභාවේ තියෙන අයිතියට අපි සියලු දෙනා ගරු කළ යුතු වෙනවා. එතකොට එහෙම කියලා එතුමා පටන් අරන් මම ඒ ටික සභාගත කරනවා. වියදම 2014 දී මහින්ද රාජපක්ෂ යුගයේ රජයේ වියදම 1796යි. වියදම 70000කින් අඩු කරනවා වෙනුවට වෙලා තියෙන්නේ වියදම 85000කින් වැඩි වෙලා තියෙනවා. ඒ කෙසේද? 2017 පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම 2645යි. ඕනෙම රාජ්‍යයක් එන විට මේ වියදම අඩු කරන්න බෑ කතානායකතුමනි. වර්ෂයෙන් වර්ෂයට කවුරු ආණ්ඩු කළත් මේ රටේ වියදම වැඩි වෙනවා. පුනරාව එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් වැඩි වෙනවා, සංවර්ධන වියදම් වැඩි වෙනවා. ගරු සභාවේදී අපි පිළිගත යුතු වෙනවා මන්ත්‍රීවරු ලෙස අපේ මනුස්ස ජීවිතයේ එදිනෙදා වියදම් වැඩි වෙනවා වගේ පෞලක වියදම වැඩි වෙනවා රජයේ ආයතනයක වියදම වැඩි වෙනවා රටේ වියදම වැඩි වෙනවා ඒ වැඩි වෙන වියදම අඩු කරනවා කියපු එකයි අසත්‍යය වැඩි වෙනවා කියන එක අපි පිළිගන්නවා කොච්චරක් වැඩි වෙලා තියෙනවද 1796ක් වියදම තියෙනවා ඒක 2645ට වැඩි වෙනවා බිලියන 849කින් වියදම වැඩි වෙලා තියෙනවා එතකොට 147ක් ඒ වියදම වැඩිවීම 70,000කින් වියදම අඩු කරනවා කිව්වට 85,000කින් වියදම මේ කාල පරිච්ඡේදයේ තුලදී වැඩි වෙලා තියෙනවා ඒක පුද්ගල වියදම පමණක් වැඩි වෙලා තියෙනවා ඒ මුළු වියදම මධ්‍ය වාර්ෂික ජනගහනය අතරේ සමසේ බෙදා හැරියාම 29,666කින් එක පුද්ගලයෙක්ගේ වියදම මේ රාජ්‍ය වියදම බෙදා හැරියොත් වැඩි වෙලා තියෙනවා ඊළඟ ආදායම කෙසේද වැඩි කරලා තියෙන්නේ වියදම වැඩි වෙනකොට ආයවැය පරතරය අඩු කරගන්න නම් ආදායම වැඩි කරන්න ඕනේ ආදායම වැඩි කරනකොට අපේ කාලෙදී ආදායම 1205යි දැන් 2020යි 67.6කින් ආදායම වැඩි කරලා තියෙනවා බදු ආදායම කෙසේද වැඩි කරලා තියෙන්නේ 1050යි අපේ කාලේ වක්‍ර බදු හා ඍජු බදු මගින් ලබාගත් මුළු ආදායම රටේ ජනතාවගේ මේ වර්ෂයේදී ලබා ගන්න යනවා 1821 173කින් 100%ට 73කින් බදු බරතාවයේ ඉහළ නැග්ගලා තියෙනවා ඒක පුද්ගල බදු බර ගත්තොත් එක පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ යුගයේදී බදු බර තිබුණේ 50,000යි දැන් බදු බර 86,714යි බදු බර 36,714කින් වැඩි කරලා තියෙනවා මේ බදු අය කරනකොට අපේ ආණ්ඩු කාලේ චෝදනා කළේ පිට පොකට් ගහනවා මංකොල්ල කනවා ජනතාවගේ සල්ලි ටික ගන්නවා ඌරනවා කියලා දැන් ඒක පුද්ගල බදු බර විතරක් වැඩි වෙලා තියෙනවා මේ කාල පරිච්ඡේදයේ තුලදී 36,714කින් ඊට පස්සේ මේ ණය පිළිබඳ ප්‍රශ්නේදී ණය පිළිබඳ වාර්තාවක් පිටලා තියෙනවා ගරු කතානායකතුමනි වියදම වැඩි වුණාට වගේම ආදායමත් වැඩි වුණා නමුත් ආදායම වැඩි වුණාට වඩා වැඩි වේගයකින් වියදම වැඩිවීම කරන කොටගෙන අසාමාන්‍ය ණය ප්‍රමාණයක් 2005 විදී ගන්න සිද්ධ වුණා එතුමාගේ අයවැය කතාවේ 404 වෙනි පිටුව 113 වෙනි පිටුව පිළිබඳ මම අවධානය යොමු කරනවා එහි සඳහන් රූප සටහන් අධ්‍යයනය කරන්නට කියලා මම ඉල්ලා සිටිනවා 2014 ණය මට්ටම තිබුණේ බිලියන 598කින් ණය වැඩි වුණේ 2015 වර්ෂයේදී බිලියන 1112කින් ණය මට්ටම වැඩි වෙලා තියෙනවා මේ ණය වැඩිවීම ඉතිහාසයේ වාර්තාවක් තියලා තියෙනවා එක් වර්ෂයක් තුලදී රජයක් නිදාසින් පස්සේ ලබාගත් වැඩිම ණය ප්‍රමාණය වශයෙන් තමයි 1112 වාර්තා වෙලා තියෙන්නේ අපේ රටේ ණය පිළිබඳ අර්බුදයක් තියෙනවා ඒ අර්බුදය මහින්ද රාජපක්ෂ මැතිතුමා හදපු අර්බුදයක් නෙවෙයි අපි පැහැදිලිව මම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2002 ශ්‍රී ලංකා මේ ජාතිය අමතල කළ කතාවේ කොටසක් මම මේ ගරු සභාවට සඳහන් කරනවා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ශ්‍රී ලංකා ආර්ථිකයේ වේගින්ම වැඩි වුණේ ණය ප්‍රමාණයයි 2002 ජූලි මාසේ 5 වෙනිදා කියන්නේ රජයේ වසර ගණනාවක් මුළුල්ලේම තමන්ගේ ආදායමට වඩා වැඩි මුදලක් එදිනෙදා කටයුතු සඳහා යොදවන්න ලැබුවා එසේම එදිනෙදා වියදම වෙනුවෙන් විශාල ලෙස ණය ලබා ගැනීමත දිගටම සිදු කළා ඒ අනුව වසර ගණනාවක්ම රජයේ පවත්වාගෙන ගොස් තිබෙන්නේ ආණ්ඩුවේ ආදායම් වලින් නොවන බව පෑදෙලි මේ තත්ත්වය නිසාම රජයේ ණය බර පසුගිය කාලය තුලදී විශ්වාස කළ නොහැකි තරමට වැඩි වුණා ඉකුත් වසර කිහිපය තුලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වේගයෙන්ම වැඩි වුණේ දේශීය ණය ප්‍රමාණයයි එම වේගය 18.5% වුණත් රටේ ආර්ථිකයේ වර්ධනය වූයේ 5%කින් පමණයි 94දී කෝටි 55,000කට සීමාව තිබූ ජාතික ණය 2001 වර්ෂයේ වන විට කෝටි 145,000 දක්වා වැඩි වුණා ජාතික ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ඉක්මවා ගොස් තිබෙනවා අද රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 103.6% ලබාගත් ණය වාරිකා ඒවායේ පොලිය ගෙවීමට මේ වසරේදී පමණක් කෝටි 32,700ක මුදලක් වැය කළ යුතුයි නමුත් රටේ ආදායම කෝටි 27,800කට සීමා වෙනවා ගත් ණය ගෙවා දමන්නවත් ඒ රටේ ආදායම ප්‍රමාණවත් නැහැ ලංකා ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන තත්වයන් තුනක් අද ආර්ථික ක්ෂේත්‍රය තුළ දක්නට තිබෙනවා එක දරදේශීය නිෂ්පාදනයට වඩා රාජ්‍ය ණය ප්‍රමාණය ඉහළ යාම පළමු තත්වය විශේෂ තත්වය රජයේ ආදායමට වඩා ණයවල පොලිය වැඩි වී තිබීමයි මේ සිද්ධීන් දෙකම එකම අවස්ථාවක ඇතිවීම තෙවැනි සුවිශේෂ තත්වයයි. මේ තත්වයන් තුන ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ජාතිය අමතලා 2002 ජූලි මාසේ 5 වෙනිදා ජාතිය අමතලා කියලා තියෙන කතාව මම මගේ හැන්සාඩ් වාර්තාවයි කොටසක් ලෙස ඇතුළු කරන්නට කියන ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා 2002 වන විට අපේ රටේ තිබුණ ණය ප්‍රශ්නය තමයි ප්‍රශ්නේ. මොකද ලංකා ඉතිහාස අග්‍රාමාත්‍යතුමා පැහැදිලිව කියන පරිදි ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි 2002 රජයේ ණය වාරික හා පොලිය ගෙවන්න බැරි තත්ත්වයට ණය ප්‍රමාණය වැඩි වෙලා රටේ මේ සමස්ත නිමවුමේ වටිනාකමට වඩා මේ ණය වාරික පොලී ප්‍රමාණය ඉහළ ගිහිල්ලා 102.3ට වෙච්ච වර්ෂයේ බවට එතුමා බොහොම පැහැදිලිව ජාතියට කිව්වා. ඒ නිසා මේ ණය ප්‍රශ්නේ මහින්ද රාජපක්ෂ ඇති කරපු ප්‍රශ්නයක් කියන්න බෑ. ඕනෑම රජයක් මේ ආණ්ඩුවේ ආදායමට වඩා වැඩියෙන් වියදම් කරනවා නම් අයවැය පරතරයක් ඇති වෙනවා නම් පරතරයේ තිබෙන තාක්කල් ණය ගන්න ඕනේ කතානායකතුමනි දේශීය විදේශීය වශයෙන්. මේක දේශපාලනීකරණය කිරීම තුළ ආර්ථික විද්‍යාත්මක නැති පදනම් යටතේ අපි එකිනෙකා මඩගසා ගැනීමට කරන මේ ව්‍යාජය නිසා තමයි රටත් ජාතියත් අපිත් අනතුරක වැටිලා තියෙන්නේ. රටේ අයවැය ලේඛනයේ රජයේ ආදායම තියෙනවා. අපිට විවිධ පොරොන්දු ප්‍රතිඥා දෙන්න පුළුවන්. අපි ආපුවාම පඩි 20,000කින් වැඩි කරන්නම් කියන්න පුළුවන්. සමෘද්ධි සහනාධාරය දෙගුණකින් වැඩි කරන්නම් කියන්න පුළුවන්. සෑම මවකටම පෝෂණ මල්ලක් දෙන්න කියන්න පුළුවන්. දරුවෙකුටම දිවා පාසල් ආහාරය දෙන්න කියන්න පුළුවන්. මේ මගේ කතා ඕනේ තරම් කියන්න පුළුවන්. මෙහෙම කිව්වහම ඒ වියදම ගරු කථානායකතුමනි අය කරගන්න ඕනේ මහජනයගෙන්. වියදම මහජනයගෙන් අය කරගන්න නම් වියදම අය කර ගැනීම සඳහා බදු පනවන්න ඕනේ. බදු
ගරු මන්ත්‍රීතුමා ඒව දෙනකොට ඔබතුමා විරුද්ධද?
ඔබතුමා
කියන්නේ ඒකට උත්තර දෙන්නකො.
ඔබතුමා කියන
රජයක් සහන දෙනකොට ඔබතුමා විරුද්ධද?
අට කතා කරන්න දෙන්න කරු
කතා නෑ. ඒකට උත්තර දෙන්න. රජයේ ආදායමෙන්
හරි කොට මම හරි
නෑ.
ඔව් අපි දීපු සාන මේ රටේ ජනතාව දන්නවා. දීලා තියෙන සාන මොනවද? දැන් තියෙන මේ පැත්තේ ඉන්නකොට තබුන්නාසේ තමයි මේ සාන දීම බාරව හිටියේ. දැන් ඒ පැත්තට ගිහිල්ලා කියනවා මේ සාන දෙනවට විරුද්ධද කියලා. තමුන්නාසේනේ මහින්ද රාජපක්ෂ රජේ වෙනුවෙන් සාන දීම බාරව හිටපු ඇමතිවරයා. ඉතින් ඒක නිසානේ මම කියන්නේ සාන දෙන්න ගරු අතනායකතුමනි මෙතුමා ගෙදරින් මුදල් ගේන්නේ මේ සාන දීම සඳහා යන හැම සතයක්ම මේ රටේ ජනතා මේ ගොම් ප්‍රශ්න නැතුව ඔබතුමා කරුණාකරලා වාඩි වෙන්නකෝ. ඔබතුමා ආචාර්යවරයෙක්නේ. කතා කරන්න දෙන්නකෝ. දැන් පළවෙනි දේ කථානායකතුමනි සීලාචාර ක්‍රමය රවි කණ්ණානායක මහත්තය නැගිට්ටුවට මට ප්‍රශ්නයක් නැහැ. මෙතුමා ආචාර්ය උපාධියක් තියෙන පිළිගත් විද්වතෙක් ලෙස මෙලෙසින් මේ නිරාවුද අහිංසක ශිෂ්‍යයෙකුට බාධා කිරීම හරි නරකනේ. මේ ඒක නිසා ඒක රවි කණ්ණානායක මහත්තය කළා නම් ප්‍රශ්නයක් නැහැ. ඒක රවි කණ්ණානායක
මහත්තය
ඔබතුමා කරාම ඒක මට ප්‍රශ්නයක්. ඒ නිසා මං මේ අද තියෙන තත්ත්වේ කථානායකතුමනි
මුදල් ඇමතුමා
මේක මාර ගුරුවරයෙක් නේ මෙයා.
ගරු කථානායකතුමනි 2005 නොපියු රාජ්‍ය ණය ප්‍රමාණය මතක තියාගන්න ලේසි 2222 බිලියන 2222. 2014-15 රාජ්‍ය ණය ප්‍රමාණය බිලියන 7390. මේ දශකයේ තුල ණය වැඩිවීම 5168. ඇමරිකානු ඩොලර් ගත්තොත් ඇමරිකානු ඩොලර් බිලියන 34. අනුපාතයක් ලෙස ගත්තොත් මුළු දශකයේ තුල 100%32කින් ණය වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය ණය වාර්ෂික වර්ධනය 23%. කවුද දන්නේ නැති දැන්වීම පළ කරනවා. සැප්තැම්බර් මාසේ 7 වෙනි බදාදා ලංකාදීපේ බදු රාජ්‍යයක් ලෙස පැවති ශ්‍රී ලංකාව 2005 පසු ණය රාජ්‍යයක් බවට පත් වුණා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙස්සිල පෙරරා එතුමගේ පින්තූරයක් දාලා මේක දැන්වීමක් විදිහට පළ කරලා තියෙන කතානායකතුමනි මේ බලන්න. 2015 අවුරුද්ද වෙද්දී ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය බිලියන 8500ක් විතර වෙනවා. විශේෂයෙන් රාජපක්ෂ පාලන සමය තුලදී ශ්‍රී ලංකාවේ ණය බරතාවය 643කින් ඉහළ ගියා. මේක පට්ටපල්ලා සත්‍යයක්. මක් නිසාද යත් ආචාර පෙරරාගේ ණය වැඩිවීම 646යි. ඇත්ත ණය වැඩිවීම 232යි. ණය වැඩිවීම පිළිබඳ ආචාර්ය බොරුව 100ට 414යි. 100ට 414කින් මේ බොරු ඉලක්කමක් කියලා පත්තර පිටුභාගයක දැන්වීමක් දානවා. මේක සාධාරණ නැහැනේ. අග්‍රාමාත්‍යතුමා 2002 දී බොහොම පැහැදිලිව රටට කිව්වා මේ රටේ රජයේ ආදායමට වඩා වියදම වැඩිවීමෙන් අයවැය පරතරය විශාල ලෙස ඉහළ යාම නිසා කවුරු ආණ්ඩු කළත් දිගින් දිගටම ණය ගැනීම කරන කොටගෙන දැවැන්ත ණය අර්බුදයක් 2002 තියෙනවා කියලා කිව්වා. ඒක තමයි ප්‍රශ්නේ ඇත්ත. ඒ ණය අර්බුදය ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට ගෙනහල්ලා මහින්ද රාජපක්ෂ යුගයේදී ජාතික ණය බරතාවයේ 10.4% අඩු කළා. ඒ අඩු කරපු එක 2015 දී 76ට වැඩි කළා. මම මේ පිළිබඳ මේ ණය පිළිබඳ සම්පූර්ණ විස්තරය සංඛ්‍යා දත්ත සටහන් ටික හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරනවා ගරු කතානායකතුමනි. අපි ඇත්ත සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නය අද වෙනකොට වඩා උග්‍රතට හැරිලා තියෙනවා. අද මේ අයවැය විවාදය ඉවර කරන විට කතානායකතුමනි, ලංකා ඉතිහාසයේ මෑත ඉතිහාසයේ යුද්ධයෙන් පස්සේ කිසිම දවසක නොවුන ප්‍රමාණයට ඊයේ වෙන විට මුදල් වෙළඳපොළ වහනකොට ජාත්‍යන්තර සංචිතයේ වැටුණා 5.2%. ඒ කෙසේද වුණේ? අපි මේ විදේශ විනිමය පිළිබඳ තත්ත්වය 2015 දී රුපියල දිගින් දිගට කඩා වැටෙන්න පටන් ගත්තා. 2012 දී 127යි, 2013 දී 129යි, 2014 දී 131යි. මේක වැඩි වෙන්න පටන් ගත්තාම අපේ මුදල් ඇමතිතුමා කිව්වා සතියක් ඇතුළතදී නැවත රුපියල 130ට ගේනවා කියලා. නමුත් එතුමන්ට අවාසනාවට ඒ කරගන්න බැරි වුණා. මොකද රජයේ පැමිණිලා මේ දින 100 විප්ලවයේ යටතේ පෙබරවාරි මාසේ  27 වෙනිදා මහදවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලයක් සිද්ධ වුණා. එයිදී 108ට වගේ තිබුණ පොලි අනුපාතයේ ගරු කතානායකතුමනි 12.5 දක්වා ඉහළට නැගුණා. ඒක කාටවත් හංගන්න පුළුවන් වුණේ නැහැ. සමස්ත මුදල් වෙළඳපොළ, සමස්ත කොටස් වෙළඳපොළ, සමස්ත ප්‍රාග්ධන වෙළඳපොළ මේ පෙර නොවිරු මේ තත්ත්වය ආරංචි වුණ මුළු ලෝකෙ පුරාම. ප්‍රතිඵලය වුණේ රජයේ භාණ්ඩාගාර බිල්පත්වල බැඳුම් කරවල දාලා තිබුණ මුදල් ඇමරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් කතානායකතුමනි ඔවුන්ගේ රටවල් වලට ආපසු අරන් ගියා. ඇමරිකානු ඩොලර් බිලියන 2 රටකින් මූල්‍ය ප්‍රවාහය අනිත් පැත්තට යනකොට විදේශ විනිමය ඔබතුමා දන්නවා ඒක දැරිය නොහැකි තත්ත්වයක්. ඇයි? අපි එක්සත් ජනපද ඩොලර් 1.5යි අවුරුදු 3කට වාරික 6කින් IMF එකෙන් ණයට ගන්නෙ. මේ තත්ත්වය බේරගන්න 2015 දී කලේ ශ්‍රී ලංකා මහා බැංකුව ජාත්‍යන්තර සංචිතය අරගෙන වෙළඳපොළට දාන්න පටන් ගත්තා. ප්‍රතිඵලය 2015 දී අපි සුද්ධ විකුණලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 3221. IMF එක කිව්වා මේක කරන්න බෑ, ඉන්ටර්වෙන්ෂන්. මේ විදියට කළොත් මේ රටේ මූල්‍ය ක්‍රමය ගෙනියන්න බෑ. ඒ නිසා ඉන්ටර්වෙන්ෂන් එපයි කියලා තියෙද්දි 2015 වර්ෂයේදී 2016 මේ දෙසැම්බර් 10 වෙනකොට 893ක් විකුණුවා. දැනට විකුණලා තියෙන ප්‍රමාණය විදේශ විනිමය සංචිතයෙන් 4114යි ගරු කතානායකතුමනි. 4.1 බිලියන් US ඩොලර් අපි රුපියල ආරක්ෂා කිරීම සඳහා විකුණලා තියෙනවා. එතකොට අද වෙනකොට සංචිතයේ කඩා වැටුණා 5.2%. සංචිතේ ජාත්‍යන්තර සංචිතේ ඔබතුමා දන්නවා ජාත්‍යන්තර සංචිතයේ මේ යුද්ධදිවත් මේ වගේ තත්ත්වයක් උනේ නැහැ. 2009 දී ජාත්‍යන්තර සංචිතයේ තිබුණා 5.3. අද ජාත්‍යන්තර සංචිතයේ තියෙන්නේ 5.2යි, ඩොලර 151යි, කළු කඩේ 155යි. මේ ඊයේ පෙරේද ඇති වෙලා තියෙන තත්ත්වය දෙසැම්බර් 1 වෙනිදා ඉඳන් 9 වෙනිදා වෙනකම් පමණක් මිලියන 63.8ක් විකුණුවා. December මාසේ පළවෙනිදා භාණ්ඩාගාරයේ විසින් මිලියන 67.9ක් ගෙනිහිල්ලා මහා බැංකුවට දුන්නා. නවවෙනිදා ලංකා බැංකුවේ මහජන බැංකුවෙන් ගත්ත මිලියන 24ක්. අටවෙනිදා ඉන්දියාවට ගෙවන්න තිබුණ මිලියන 400ක් ගෙව්වා. මේ 400 ගෙව්වට පස්සේ තව චීනෙන් මිලියන 200ක් ආපහු ඉන්දියාවේ 400 හදාගන්න පුළුවන්ද කියලා බලනවා. භයානකම තත්ත්වය මේක අතෑරුණොත් 160 නෙමෙයි. දැන් අපි බැලුම් බෝලයක් දිය යට බලහත්කාරයෙන් ඔබාගෙන ඉන්න තත්ත්වයේ තමයි අද තියෙන්නේ. එතන ඉතින් එහෙම කළා නම් සංචිතේ කඩා වැටෙන්න එපා. ඔබතුමාගේ කාලේ හරි හරි කතානායක තුමනි, ඉතින් ප්‍රශ්නයක් නැත්තම් මෙතුමා කියනවා නම් 160ට ගියාට කමන්නේ. මේම බොරු කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? තමුන්නාන්සේ උත්තර දෙන්න ඉන්ටර්වියු කරනකොට මං පළවෙනි ප්‍රශ්නේ අහනවා 2012ට වඩා 2013 සංචිතේ වැඩිද අඩුද, 13ට වඩා 14 සංචිතේ වැඩිද අඩුද, 14ට වඩා 15 සංචිතේ අඩු වුණාද නැද්ද?
ගරු සරත් අමුලගම මැට්ටුවා,
ගරු කතානායකතුමනි, මේ සංජිතය කියන එක ගලේ කොටපු දෙයක් නෙමෙයි. දවසින් දවස සංජිතය වෙනස් වෙනවා. දැන් දෙසැම්බර් වෙනකොට විශේෂයෙන් පිටරටවල වලින් සල්ලි එනකොට
ඉන්නේ
සංජිතය වැඩි වෙනවා. සමහර කාලයක අඩු වෙනවා. එහෙනම් ඔබතුමාගේ තර්කය සම්පූර්ණ වැරදිම. සංජිතයේ ස්ථිර ස්ථාවර ගානක්
කියන එක
සම්පූර්ණ අර්ථශාස්ත්‍රය අනුව වැරදි.
ඔබතුමාගේ තර්කය මගේ තර්කය සම්පූර්ණයෙන් වැරදි.
හොඳයි.
සංජිත ජාත්‍ය මේ
පාර්ලිමේන්තුවේ ඇමතුමා පැහැදිලි කිරීමට පමණක්
ඔත්තමුරුම ඇමතුමා කියපු දේ හරියට හරි එතුමා ප්‍රශ්නයක් ඇහුවා සංචිතේ එදා අඩුද වැඩිද කියලා. එදා තිබ්බා 5500 ඒකරේ ටෙම්පල්ටන්ගෙන් 3000 කරන්. ඊට පස්සේ තමයි IMF එක ආවේ. එදාට වැඩි අද තිබෙනවා. ඒ වගේම එදා තිබ්බ ණය ප්‍රමාණයද අද තිබෙන්නේ. එදා තිබ්බ 1100යි අද තියෙන්නේ 9900යි. මෙන්න තමයි මේව කරපු අය. මේ නොදන්නා අය
මේ ණය පිළිබඳ ප්‍රශ්නේ
මොන්ටසෝරියර් නැවත යන්න තියෙන දේවල්.
මොකද්ද ණයයි සංචිතයයි අතර තියෙන සම්බන්ධය? ණයයි ජාත්‍යන්තර සංචිතේ ණයයි අතර තියෙන සංචිතේ. සංචිතේ තියෙන ප්‍රධාන අරමුණ මොකද්ද? සංචිතේ මොකද්ද කරන්න පුළුවන් පරමාර්ථය? සංචිතේ තියෙන එකම දේ තමයි කරු කතානායක තුමනි දල විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාවයක් තියෙනවා. අපිට කොච්චරද ආනයන ආවරණය කරන්න පුළුවන් කියලා. ආනයනය කරන්න පුළුවන් මාස 5ක්වත් හදන්න ඕනේ. 2020 දී දල විදේශ වත්කම් වල ආනයන ශක්්‍යතාවය මාස 5ට හදන්න තමයි IMF එක ඔය මුදල දුන්නේ. දීලා එපා කියද්දි තමයි මේ 893ක් ආපහු දාලා තියෙන්නේ. එපා කියද්දි දැනට බිලියන 4.1ක් දාලා තියෙනවා. මම කියන්නේ මේක අනතුරක්. මේක අනතුරෙන් 160 නෙමෙයි 170ට ගිහිල්ලා නතර වෙන්නේ නැහැ. ඉතින්
ගරු සරත්තම ආචාර්ය සරත්තම ලගේ මැතිවා
ගිහිල්ලා බැස
රාජපක්ෂ මහත්මයාගේ
රුපියල බාල්දු කරන්න. ඒක හරිද?
මම දන්නේ නැහැ කියන්න මට ඉඩ දෙන්න. මෙතුවට කරුණාකර කතානායකතුමනි දුන්නේ මට කතා කරන්න ඉඩ දෙන්න කියන මගේ වෙලාව. ඊළඟට අද මොකද වෙලා තියෙන්නේ? මේ ණය මුදල තමුන්නාසලා කිව්වේ ඒක නෙමෙයි. ඊළඟට එතුමා කිව්වා මහින්ද චින්තනයේ පැමිණෙන ආර්ථික ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විකල්ප ආයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් 2012 නොවැම්බර් 9වෙනිදා තීරු අංක 329 කියනවා. චීනයේ ඉතිරි කිරීම 52.3යි, ඉන්දියාවේ ඉතිරි කිරීම 32.3යි, මැලේසියාවේ ඉතිරි කිරීම 36.5යි, ඉන්දුනීසියාවේ ඉතිරි කිරීම 36.4යි. 160ට හරි 70ට හරි ඩොලර ගියොත් ඩොක්ටර් සරත් අමුණුකමත් වගේ කියන්න ඕනේ. මොකද තමුන්නාසේ වගේ උත්තර කරුවෙක් වෙන්නේ. තමුන්නාසේ මේක දැනගෙන මේ ජාත්‍යන්තර සංචිතයේ පහත වැටීමේ තියෙන අවදානම දැනගෙන ඒ නොදන්න දේ මෙහෙම රකින්න යන එක තුල තමුන්නාසේ මේ ඩොලරේ
අර සරත් අමරගම මැතිතුමා
ඩොලරේ 160ට වගේ උත්තර කරුවෙක් වෙනවා ඩොක්ටර් සරත් අමුණුගම.
ඔව් මත්තලටයි හම්බන්තොටයි විරුද්ධ වෙලා
මොන මොකටද
ඩොලරේ 160ට
කවුද මත්තල හම්බන්තොට හැදුවේ?
අපිට
අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න තමයි ඒ ටිකවත් විකුණගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද විකුණගෙන ගන්න හදන්නේ. අපි කියන්නේ විකුණගෙන ගන්න එපා කියලා. අපි කියන්නේ විකුණගෙන ගන්න එපා කියලා.
කාට මුදල් ලැබෙතුමා?
ඊළඟට කිව්වා
බොරු කියනවාද? ඒක වටිනාකම මිලියන 700යි.
අමාත්‍ය
මණ්ඩලය කරලා 600
කට ගියා. අමාත්‍ය මණ්ඩලය
ගාලට
ගේනවා කිව්වා. ජාතික ආරක්ෂක
සුජීවසේන මහත්තයා ඉද පොයින්ට් ඔෆ් ඕඩර් අද්වයි රයිට් ලයි.
ඔබතුමාගෙන් මං කාරුණික වහන ප්‍රශ්නයක් අහනවා. එකක් තමයි 2000 අවුරුදු 10කට කලින් බාර දෙද්දි 2005 දී අපේ අපනයන 134 තිබ දළදාතික නිෂ්පාදනය. දැන් තියෙන 111යි. ඒතර ඩොලරේ ඔබතුමා කියන්නේ අපනයන නැතුව නිෂ්පාදන නැතුව රටේ මෙහෙම පහත වැටෙද්දි ඩොලරේ අගය කොහොමද රකින්නේ? ඒ වගේම ඔබතුමා කිව්වා පවුලකට රුපියල් 2500කට කන්න පුළුවන් කියලා. තාමත් ඒ තත්ත්වයේ රටේ තියෙනවද? එහෙම කොහොමද 2500කට පවුලක් කන්න එහෙම කන්න පුළුවන් නම් අපි විශාල සංවර්ධනයක් එහෙනම් ඒ පවුලට ලැබලා දිරා තියෙනවනේ.
ගරු කතානායකතුමනි, මගේ විද්‍යාපීඨවල ශිෂ්‍යයන් බොහොම අමාරුවෙන් රුපියල් 2500කින් නොමරි ජීවත් වෙනකොට මම ඒ පිළිබඳ රණ්ඩුවක් ඇති කළා. මේ විද්‍යාපීඨවල ඉගෙන ගන්න දරුවන්ට 2500 නැතුව 3500ක් දෙන්න කියලා. ඒ අනුව අකිල විරාජ් කාර්යවසම් තමන්ගේ පළවෙනි වාර්තාවේ ඇතුළත් කරලා තියෙනවා විද්‍යාපීඨවල ශිෂ්‍යයන්ට 2500 වෙනුවට 3500 දුන්නා කියලා. ඒ අසරණ ශිෂ්‍යෝ වෙනුවෙන් මැදිහත් වෙන්න ගිහිල්ලා ආන අවලාදය බොහොම හොඳ දෙයක් කියලා වෙලා මගේ සුජීව මිත්‍රයාට මතක් කරනවා. ඒක බොරුවක් නෙමෙයි, ඒක තමයි ඇත්ත. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, මගේ වෙලාව හිතාමතා ඕනෑ කමින් කඩාකප්පල් කිරීමට ඔබතුමා අවස්ථාව දෙන්න එපා. කරුණාකරලා මේ නිරායුධ අහිංසක මිනිස්සුන්ට පැසිස් පොලිස් රාජ්‍ය සංකල්පයේ යටතේ එළවෙරව පහර දීම
පාර්ලිමේන්තුව ඇතුළේම ගහන්න දෙන්නේ නැහැ. ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා කරන්න. පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා.
මෙතන තියෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදී මීට වඩා දරුණුව ක්‍රියාත්මක වෙනකොට බිල්ල ගැලවල අතට දෙනකොටත් අපි විපක්ෂයේ මේක වැඩ කරා. ඒක මතක තියාගන්න.
හොඳයි.
2000 ගානක් මරලා මිනිස් මේ
හරි ලෙගින් කන්ටිනියු
කිස්. සොයිසල වගේ මාධ්‍යවේදී මරලා හෙලිකොප්ටරෙන් ගෙනිහිල්ලා ගැට ගහලා දානකොට මිනිස්සු බල්ලෝ බරල්ලු වගේ පාරේ මරලා මේ පාර්ලිමේන්තුවට එන පාරේ පුච්චනකොට ඒ පුච්චනකොටත් අපි මේ
පාර්ලිමේන්තුවේ
හිටියා.
ගරු මුදල්ලාමෙතුමා
ඒ නිසා මේක නැවතත් එන්න හදන්නේ මිනිමරු පැසිස් ආණ්ඩුවක් පොලිස්
රාජ්‍ය
මහින්ද රාජපක්ෂට ඡන්දෙ දීපු මිනිස්සු වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න තියෙන අයිතිය නැති කිරීම පිළිබඳ අපි ඊයේ අග්‍රාමාත්‍යතුමාට
ගිහිල්ලා කිව්වා.
මම මගේ කතාව කරයි
යන්න.
ඒ නිසා අමාත්‍ය මණ්ඩලය ගේනවා කිව්වා පල්ලෙහාට. දැන් අමාත්‍යවරු 46යි, රාජ්‍ය අමාත්‍යවරු 20යි, නියෝජ්‍ය අමාත්‍යවරු 25යි. එතකොට 91 දෙනෙක් අමාත්‍ය මණ්ඩලයේ. මේ අමාත්‍ය මණ්ඩලයේ නාම ලේඛනයත් එක්ක මේ ගත කරන්න. ඊළඟට කිව්වා එතුමාගේ අයවැය යෝජනාවල තියෙනවා විස්රාම වැටුප ඉහළට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අතමිට වැඩි කෙරෙන ලෙස පවතින විස්රාම වැටුප රුපියල් 3500කින් ඉහළ දෙමීම. 97 තමයි මේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම විෂමතාවය නැති කළේ. දැන් 2016යි ජනවාරි පළවෙනි දිනෙන් 2019යි 12යි 31 දක්වා විශ්‍රාම වැටු කිසිදු සංශෝධනයක් කරනු නොලැබේ කියලා චක්‍රලේඛනයේ නිකුත් කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ලක්ෂ ගණන් විශ්‍රාමිකයෝ රටේ ඉන්නවා. ඔවුන්ට පොරොන්දු වුණේ 3500ක් දෙනවා කියලා. චක්‍රලේඛනයේ නිකුත් කරනවා 2016 ජනවාරි 1 ඉඳන් 2019 12 31 වෙනකන් කිසිම විශ්‍රාම වැටුප් සංශෝධනයක් කරන්නේ නැහැ කියලා. මම ඒ ටික සභාගත කරනවා. ඊළඟට කිව්වා සමෘද්ධි ආදායම ඉහළට ගේනවා. ඉහළ යන නැති බෙරිකම මැඩලීම සඳහා සෑම සමෘද්ධි
පෞරුෂ මුදල්ලාමෙතුමා
එන්තුවේ කියන වචනේ අපි ඉෂ්ට කරනවා.
මේ රුපියල්
2000 11 කරන්න බැරි දේ අපේ අගමැතිතුමා තුල අපි කළා තියෙනවා. ඒ කියන්නේ අමූලික බොරුවක්. අපි සල්ලි දීලා ගෙවලත් ඉවරයි.
පෞල් 10,20,000ක් තියෙනවලු. දැනට තිබෙන පවතින නාස්තියා දූෂණයේ පිටු දෙකීමට වාසිය නැති පෞල් වලට දෙරුවා කිව්වා. දුන්නාද? ඊළඟට කියනවා රණවිරුවන්ගේ ආදායම ඉහළට රට රකින්න ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් සඳහා අවම වැටුප රුපියල් 40,000කින්ද පොලිස් නිලධාරීන් සඳහා
ගරු සුජේ සේරිංග මැතිතුමා
අඳුලක උනාද මන්තුමාෙන් අහන්නේ කොහොමද ඔය මේ බොරු කියන්නේ ඇත්ත කියනවා වගේ
අර කතානායක කියන්නේ වක්‍රමන්තතුමාට අපි ඊයේ ගිහිල්ලා පැමිණිල්ලක් කළා අපි ඔබතුමාට කියලා පැමිණිල්ලක් කළා. ඔබතුමා මේ පාර්ලිමේන්තුව පටන් ගන්නකොට කිව්වේ ලිච්ඡවි රජ දවස වගේ නිදාසයේ මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න දීලා ඒ තියෙන තත්වයට අනුව මේ විධායක කමිටු දාලා ඒ විදිය
පාර්ලිමේන්තුව
කරමු කියලා.
කරුවගේ මෙතුමා
මංගලයේ ඔබතුමා එහෙම කතා කරන්න දෙන්නේ නැත්තම් විපක්ෂේ මන්ත්‍රීවරුන්ට රටේ අගමැතිවරයා ලෙස තමුන්නාසේගේ මන්ත්‍රීවරු පාලනය කරගන්න බැරි නම් තමුන්නාසේ කොහොමද රට පාලනය
කරන්නේ? Let the honorable prime minister reply. Yes.
ආගේ අද නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙනවා. සුදු වෑන් ඇවිල්ලා නැති කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට සමහර ඇවිල්ලා බාධා කරයි. බුදුරජාණන් වහන්සේ ශක්තියෙන් ඒ බාධාව නැති කරා. දැන් ඔබතුමා
මම බුදුරජාණන් වහන්සේ
බ්‍රාහ්මණ කරන්නද? ඒත් කමන්නේ මමගේ ඉල්ලීමක් කරනවා. මෙතුමාට අපි අහුන්කන් දෙමු. අඩු ගානේ ලෙව්කේ මැදුව තඩිය වෙරමැද්ද හිටියේ මේ මෙතුමා ළඟ රෝහණ මන්ත්‍රීතුමත් ඉන්නවා ඉතරේ.
හරි.
ගරු කත.
හොඳයි ගරු. බන්දුර කොනාද මැතුමා?
බබා බුදුරජාණන් වහන්සේගේ මයිලක් තරම්වත් වටින්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දේශනා කළා. අප්පන් සුතායම් පුරිසෝ බලිවද්දෝ ජීරති බංසානන් තස්ස වඩ්ඩති පඤ්ඤා තස්ස නවඩ්ඩති කියලා. අල්පසුර්ථ මිනිස්සු යම් කිසි දෙයක් දන්නේ නැති වෙච්චාම වැඩෙන්නේ ගුණිකුමෙනි. ඔහුගේ මස්නන් ලියලයි මොලේ නම් නොවැඩෙයි කියලා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා
ගරු අගමැතිතුමා,
ගරු කථානායකතුමනි, මම සම්පූර්ණයෙන්ම අනුමත කරනවා. ඒකේ හොඳම උදාහරණය තමයි අපේ මන්ත්‍රීතුමා.
මගේ
ගරු නලින් බණ්ඩාර මැතිතුමා,
බුදුරජාණන් වහන්සේගේ
නලින් බණ්ඩාර මැතිතුමා,
මේක ඉතාම වැදගත් රීති ප්‍රශ්නයක්. මං හිතන්නේ මෙතුමගේ රුපියල් 2500කින් කන්න පුළුවන් කියලා කියන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා ඔබතුමාටම තමයි ගැළපෙන්නේ. ඔබතුමාට මේක බාර ගන්න කියලා.
It's not a point of order. I go it up. Mantitumayanda.
Hey,
that's not appropriate. Ega Ainkaranda. Ega Ainkaranda.
Mama Kagiwa. Mama Kagiwa Nabakirane. Sialudana Nakiti.
ගරු මන්ත්‍රීතුමා සාධාරණ
නෑ. කතා කරන වෙලා විවර කරන්න ගරු කථානායකතුමනි.
අඩුගානේ
ආදර්ශයක් ගන්නකෝ. මේ උගත් නීතිච්චෙක් වඩ ලස්මන් කිරියල්ල මැතුමාගෙන් ආදර්ශයක් ගන්න. උගත් වෙන්න බෑ පළවෙනි දේ. මෙතුමා කියනවා ජනතාවගේ බඩු මිල ඉහළ දමන 120% බද්ද වෙනුවට හැකි අයට ගෙවන්න හැකි.
පොයින්ට් ඔෆ් ඕඩර් මට යවන්න බෑ. මේ විවාදේ යන්න ඕනේ ගරු මන්ත්‍රීතුමා. මොකද්ද බොරු පොයින්ට් ඕඩර් නම් ගන්න එපා. මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්?
සර් මම රජයේ ගුරුවරයෙක් විදිහට වැඩ කරපු කෙනෙක්.
ආ හොඳයි. ඒක පොයින්ට් ඔෆ් ඕඩර්. හොඳයි.
මගේ මේ අදහස් ටික කියන්නේ ඉඩ දෙන්න කියන්නේ. මොකද මේක මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේ ගරු සභාවේ මෙහෙම අදහස් ප්‍රකාශ කරන්න ඉඩ දෙන්නේ නැති වෙච්චාම මේ ඩොලර 160 නෙමෙයි නතර වෙන්නේ 170ට යනවා. මොකද හේතුව තියෙන තත්වය ගැඹුරකින් මේ සභාවේ කියන්න බෑ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ මේ සභාවට. දැන් විදේශවල රැක්ෂාවල නියුතු අය ලංකාවට සල්ලියවන්නේ නැහැ. මොකද සල්ලියවන්නේ නැත්තේ මහදවල් මහ බැංකුව මංකොල්ල කාලා. මහ බැංකුවේ හොරකම පිළිබඳ පර්ෆෙක්චුවල් ටෙසරිස් එකේ ලයිසන් එක කැන්සල් කරන්නේ නැතුව මගෙත් එක්ක රාජිත් සේනාරත්න හැමතුමත් එකතුවේ එකඟ වෙනවා මේ පර්ෆෙක්චුවල් ට්‍රෙෂරිස් එක බැඳුම් කර කියලා පත්තරයක් ගහනවා. ඊළඟට මේ කෝටි ගණන් ජාවාරංකාරයෝ හොයාගෙන ඒ ජාවාරංකාරයෝ සල්ලි බෙදනවා මේක ඉන්න අයට කතා කරන අයට බාධා කරන්න කියලා. ඒක තමයි ඇත්ත. ඒ නිසා පර්ෆෙක්චුවල් ට්‍රෙෂරිස් එකේ සුද්ධලාභයේ වෙච්චාම මාස 14 බිලියන කෝටි 1000 කෝටි එක්කෙනෙකුට දුන්නාම මේක නැගිටලා ඉවෙලා උඩ කෑ ගහනවා. ඉතින් මේක සාධාරණ වෙන්නේ නැහනේ රටේ ජනතාව වෙනුවෙන්. කීයක් දුන්නාද පර්ෆෙක්චුවල් ට්‍රෙෂරිස් නැගිටින මහත්තයාට කීයක් දුන්නාද? පර්ෆෙක්චුවල් ට්‍රෙෂරිස් කොච්චර දුන්නාද? දැන් ලොකුම හොරකම මහා බැංකුවේ ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම මහා බැංකු හොරකමනේ. ඒ නිසා මහා බැංකුවේ කීයක් දුන්නාද? පර්ෆෙක්චුවල් ට්‍රෙෂරිස් එක වැඩියම දීලා තියන්නේ එතුමට. ඒ නිසා මේ ගරු කතානායකතුමනි, මෙහෙම මේ පාර්ලිමේන්තුවක කවදාක්වත් ලංකා ඉතිහාසයේ අයවැය විවාදයක් තිබිලා නැහැ. ඕනේ මිනිස්සෙකුට තමන්ගේ මතය කියන්න තිබුණ අයිතිය පළවෙනි වතාවට නැතිවෙච්ච පාර්ලිමේන්තුව ලෙස තමයි අයවැය විවාදයකදී මේ විවාදයේ ඉතිහාසයට එකතු වෙන්නේ. මතක තියාගන්න. මොකද අපි 89 ඉඳන් මීට වඩා අමාරු යුගවලදී මේ පාර්ලිමේන්තුව ඉඳලා තියෙනවා. තමුන්නාන්සේලා විපක්ෂයේ ඉඳද්දී අලුත් අයවැය ඉදිරිපත් කළා කරපු යෝජනා මම මේ කියන්නේ. එතකොට කිව්වා බදුබර අඩු කරනවා කියලා. බදුබර අඩු කළාද? අද අමානුෂික බදු බරක් පැටවපු ආණ්ඩුවක් වෙනවා. කවදාක්වත් ලංකාවේ ආණ්ඩු රෝගීන්ගෙන් බදු ආය කළේ නැහැ. ලෙඩ්ඩුන්ගෙන් බදු ආය කරන්නේ නැහැ. අද මේ රජය රෝගීන්ගෙන් පවා බදු ගන්න තත්ත්වයට සෑම මිනිසෙක්ගෙන්ම බදු බර ප්‍රමාණය වැඩි කළා. රුපියල් 36,000 වැඩි කරලා මේ බදු බර පිළිබඳ හැමදාම කිව්වේ බදු බර අඩු කරනවා කියලා. එහෙනම් කියන්න තිබුණා රජයට ආදායම් ඕනේ, ඒකට බදු ගන්න ඕනේ, බදු වැඩි වෙන එක හොඳයි කියලා. එහෙම නෙමේ විපක්ෂයේ ඉන්නකොට කිව්වේ. පෝර සානාධාරයේ ඉහළට දානවා කිව්වා. වීගෝවීන් සඳහා පෝර සානාධාරයේ 350ක්ද අනිකුත් කුසගෝවීන් සඳහා රුපියල් 750කටද ලබා දෙනවා කිව්වා. අද කීයද පෝර? 3000යි පෝර. සිල්ලරට විකුණනකොට කිලෝ රුපියල් 60යි විකුණන්නේ. කිලෝ 50ක බෑග් එකක් ගන්න 3000ක් ගෙවන්න ඕනේ. සමස්ත ලංකාවේ ඉන්න ගොවි ජනතාවට මේ පෝර සානාධාරය නිසා නිෂ්පාදන වියදම වැඩි වෙනවා. ඊළඟට කිව්වා බීවලට සාධාරණ වෙළඳ පොලක් දෙනවා. දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලැබෙන වීමෝල් හිමියන්ගේ ඒකාධිකාරයේ බිඳ දමා වැඩිවන වීමලෙහි වාසිය ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ඍජුව ලබා දෙනවා. දේශපාලන ඥාතිත්වයට යටවී සාල් වෙළඳපොළ යථාර්ථවාදී ලෙස ඉල්ලුම් සහ සැපියුම් මත බැඳෙන වෙළඳපොළක් බවට පත් කිරීම, ඒ තුළින් වී ගොවියා හා නිෂ්පාදනය සුරක්ෂිත කිරීම. අද දේශපාලන ඥාතීන් නෙමෙයිද වී සාල් වෙළඳපොළේ ඉන්නේ? දැන් වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරයේ බින්දද වී වලට රුපියල් 25ක මිලක් දීලා අද හාල් කිලෝ එක රුපියල් 85යි 90ට වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වී වලට මේ කියන මේ බොහොම පැහැදිලිව දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලබන වී මෝල් හිමියන්ගේ ඒකාධිකාරයේ බින්ද දානවා කිව්වා. බින්දද? සාල් මිල අඩු වුණාද? වී ගොවියට වැඩියෙන් ලැබුණාද? නැහැ. ඊළඟට කියනවා ඩීසල් පෙට්‍රල් භූමිතෙල් මිල 15ට ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක මිල රුපියල් 70කට පැමිණීමේ පදනමින් පෙට්‍රල් ලීටරයක් 85යි. ඩොලරේ 70 නම් තෙල් බැරලයක් 70 නම් 85ට දෙනවා කිව්වා පෙට්‍රල්. අද කීයද? තෙල් ගේන්න ගිය මුදල් ගරු කතානායක තුමනි, ලංකා ඉතිහාසයේ කිසිම රජයකට ඉතුරු නොවුන මුදල් ප්‍රමාණය රට ඇතුළේ ඉතුරු වුණා. ඉතුරු වෙච්ච ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4ක්, කෝටි වලින් 50,000ක්. අපි අහන්නේ කෝටි 50,000ට මොකද උනේ? ඒ සල්ලි ප්‍රමාණය රටින් පිටට ගිය සල්ලි. මෙච්චර සල්ලි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙද්දි සංචිත වැටෙනවා. සංචිත වැටෙනකොට උත්තර හොයන්න බෑ. ඒක උත්තර හොයන්න බැරි වෙලා තියෙන්නේ මේ තෙල් මිල වැඩිවීමේ වාසිය කලමනාකරණය කරගන්න මේ ආණ්ඩුවට පුළුවන්කමක් ඇති වෙලා නැහැ. ඒ වගේම කිව්වා මධ්‍යහා සුළු පරිමාණ ව්‍යවසායකයන්ට, මධ්‍යමහා සුළු පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කෙරෙන 10%කට අඩු ණය පොලි අනුපාතයක් දෙනවා කියලා. මම සභාගත කරනවා ගරු සභාපතිතුමනි, ණය පොලි අනුපාතයේ පමණක් 50%යි 60%යි අතර ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. තමුන්නාන්සේලා වැදගත් ව්‍යාපාර කරන අපේ ගමගේ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් දන්නවා. දැන් අයිරා දෙන්නේ නැහැ. ණය දෙන්නේ කල්බදු පාසුකම් දෙනවා නම් 150 තැම්පත් කරන්න ඕනේ. පොලි අනුපාතය ඩබල් ඩිජිට් වෙච්ච රටක් සිංගල් ඩිජිට් පොලි අනුපාතය තිබුණේ. අද කනකර උගස් තියෙන කෙනෙක්, එහෙම නැත්නම් ගෙයක් හදාගන්න කෙනෙක්, පාසලට වෙන උසස් අධ්‍යාපනයේ ණයක් ගන්න කෙනෙක් 120 ණය මුදලක් ලබා ගන්න ඕනේ. මේ පොලි අනුපාතයේ දිගටම
ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක් තියෙනවා ඔබතුමාට තව.
මේ පහළ වැටෙන තත්වයක්. ඒ නිසා පොලි අනුපාතය වැඩි වෙන එක තව දුරටත් වැඩි වෙනවා 120-22
වශයෙන්.
ට්‍රම්ප් බැරි වෙලාවත් ප්‍රතිපත්ති පොලි අනුපාතයේ 1%කින් වැඩි කළොත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා මේ තියෙන ඉතුරු සල්ලි ටිකත් ඔක්කොම ගිහිල්ලා පොලි අනුපාතයේ 125ට දියට යයි. රටේ ණයබර අවම කරන 1%/1 පොලි අනුපාතයට ලබා දෙන විදේශ ණය පමණක් ලබා ගන්නවා කියලා කිව්වේ. අලුතෙන් ණය ලබා ගැනීම වෙනුවට 2018 වසරේ පොරොන්දු වී ආයෝජනය නොකරලද කොන්දේසි රහිත ඩොලර් 5.5% වන විදේශ ආධාර මුදල කාර්යක්ෂමව ආයෝජනය කරනවා කිව්වා. කොයිද 100%/100 ණය ගත්තේ? එදා ස්වෛරී බැඳුම්කරේ නිකුත් කළේ 5.21 පොලියට 2014. 2015 නිකුත් කළේ 6.125. ඊට පස්සේ ආපහු 1500ක් නිකුත් කළේ 6.85. 107 පොලියට ස්වෛරී බැඳුම් කරවලින් නිදාස් වෙළඳ පොළට ගිහිල්ලා ණය ගන්නවා. ගත්තේ නැත්තම් එහෙම නැහැ කියන්නේ. ඒක තමයි ඇත්ත. මම මේ ණය ගැනීම පිළිබඳ සියලුම වාර්තා ටික හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරනවා. ගරු කතානායකතුමනි, මේ ඔක්කොම ගත්තාම ලෝකේ වැඩිම වතුර බිල තිබෙන්නේ ලංකාවේ. 2013 නොවැම්බර් 22 වෙනිදා තීරු අංක 299 කියනවා. රවි කණ්ඩායමේ මුදල් ලැබෙත්තුමා කියන්නේ අහගන්න. 2013 නොවැම්බර් 22 299 වෙනි පිටුවේ ගරු කතානායකතුමනි, ලෝකේ වැඩිම වතුර බිල තියෙන්නේ ලංකාවේ. ලෝකේ වැඩිම විදුලි බිල තියෙන රට ලංකාව. කිලෝමීටර 26ක් යන්න රුපියල් 350ක් අය කරන අධිවේගී මාර්ග තමයි මේ රටේ තිබෙන්නේ. දැන් ඒ වතුර බිල වැඩි කරන ආකාරය කොච්චරක්ද කියලා රවුම් පකින් මන්ත්‍රීතුමා දන්නවා. ඒක නතර කළේ ඒ ආයතනයේ කොච්චර ප්‍රමාණයකට අලුතෙන් රස්සා දීලා ඒ ප්‍රමාණයේ වියදමත් එක්ක කොච්චරකින් මේක වැඩි කරන්න ඕනේද කියන එක තමුන්නාසේ දන්නවා. ඒ වැඩි කරන එක ජනාධිපතිතුමා මැදිහත් වෙලා නතර වුණේ නැත්තම් ඒ කියන වතුර බිල ලෝකයේ වැඩිම වතුර බිල තියෙනවා කිව්ව රටක එහෙනම් වතුර බිල අඩු වෙන්නේ නැහැ. අඩු වෙන්නේ නැහැ. ඒක තව වැඩි වීම තමයි කරලා තියෙන්නේ. ඊළඟට කියනවා මේ 2000 ගරු කථානායකතුමනි, මම මේක හැන්සාඩ් ගත කරනවා 2013 අගෝස්තු මාසේ 22 වෙනිදා හැන්සාඩ් වාර්තාවේ තීරු අංක 299. ඉතින් තීරු අංක 289 ගිහිල්ලා වෙලා ඉලක්කම දන්නවනම් පුස්තකාලේට ගිහිල්ලා අරන් බලලා කියන එකයි තියෙන්නේ. ඒක නිසා අද මේ කරන විගඩම තුල අද වෙලා තියෙන තත්ත්වය පිළිබඳව
තව විනාඩි දෙකක් වෙනවා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට.
අර්ජුන ඇලෝසියස් ජේම්ස් බොන්ඩ් ඔෆ් බොන්ඩ් බිස්නස් කියලා සන්ඩේ ටයිම්ස් සම්පූර්ණ පිටුවක තියෙන වාර්තාව මම සභාගත කරනවා. ඊළඟට මම මේ ලියවිලි ටික මේ තියෙන වෙලාව අනුව සභාගත කරනවා. FCID එකේ වැඩගෙන කොහොමද රාජ්‍ය නිලධාරීන්ට ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කියන එක පිළිබඳ FCID එක නීති විරෝධීව පොලිස් රාජ්‍ය යටතේ මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව 1650 ගෙනිලා ප්‍රශ්න කරලා ආයෝජනයේට තියෙන පෞද්ගලික අංශයට එලව එලව පාර දීලා රණවිරුව යුද්ධයට සම්බන්ධ වෙච්ච අය රට නිදාස් කරගන්න දායක වෙච්ච සියලු දෙනා පොලිසිය බංකූඩ ඉන්ධන FCID එකේ ක්‍රියාමාර්ගය නිසා ආයෝජකයෝ එනවා නෙමෙයි ආයෝජකයෝ දුවනවා. පොලිස් රාජ්‍ය කොච්චර ප්‍රමාණයට බලවත්ද කියන එක මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විදේශිකේ බලා හිටියොත් මේ ඇත්ත තත්ත්වය කියනකොට ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව හැසිරෙන්නේ කෙසේද
කියන අවසාන කරන්න ගරු මන්ත්‍රීතුමා
බැලුවොත් ඒ ආයෝජකව දන්නවා මේකේ තියෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන්න මුදල් ගෙවපු මන්ත්‍රීවරු ඉන්න පාර්ලිමේන්තුවක් කියලා අනාගතයේදී
හොඳයි බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.
ඒ නිසා මම මේ පරිපූර්ණ ඇස්තමේන්තු ටික
හොඳයි
ගන්නවා. ඊට පස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඇති වෙලා තිබෙන තත්ත්වයේ
පිළිබඳ සභාගත
ඊළඟට මම සභාගත කරනවා මේ LTD හෝල්ඩින් සමාගම විදුලි බල මණ්ඩලය පිළිබඳ ලිපිගොනුවක්. ඊළඟ මම සභාගත කරනවා ජනා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ ඉදිරිපත් කළ තියෙන ආර්ථික වර්ධනය අනිකුත් දේ පිළිබඳ වාර්තාවක්, රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රාඩෝ වංචාව පිළිබඳ ලිපිගොනුවක්, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය නියෝජිතයන් රාජ්‍ය ආයතන වලින් ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිගොනුවක්, සෝදා පාලුව පිළිබඳ වියත්මගේ ශ්‍රී ලංකා ආර්ථිකයේ නිල පසුබෑම් පිළිබඳ වාර්තාවක්, ඊළඟට විද්වතුන්ගේ හඬ වියට ශ්‍රී ලංකාවේ ආර්ථිකය අදා හෙට පිළිබඳ වාර්තාවක්, ඊට පසුව යහපාලන මූලධර්ම වලට පටයැනිව එඩ්ගා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ වාර්තාවක්, තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීම පිළිබඳ වාර්තාවක්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අයවැය පිළිබඳ 2017 පැවැත්වපු ආදි විද්‍යාර්ථීන්ගේ වාර්තාවක්, බැංකු දේශපාලනීකරණය නොවන වගට තිබෙන වාර්තාවක්, වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවක් යනාදී ලියවිලි සහ මම විසින් මේ පිළිබඳ ලියලා තියෙන මුදල් විසුද්ධිකරණය.
හොඳයි බොහොම සුදුයි. ළඟට
ලංකා ආර්ථිකය පිළිබඳ පොත් තුන කියන මේකේ තියෙනවා පිටු 1000 ගණක්. වැස්සකට විශ්වවිද්‍යාලයකට ගිය අයට කියවා ගැනීම සඳහා
ටයිම් ඉස් ඕවර්.
සභාවට ගන්න ඒ ටික අරගෙන
ආචාර්ය
සරත් මහත්මයාට ඉතර ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතෙනවා. අනිත් අය රාජ්‍ය ත්‍රස්තවාදයේ යටතේ පුහුණු කරනු ලැබූ
මුදල්
වැඩි ලබන කට්ටිය බවට පත් වෙලා තියෙනවා.
බොහොම ස්තුති කතානායකතුමනි, මේ වැදගත් මොහොතට වචන ස්වල්පයක් එකතු කරන අවස්ථාව ලබා දීම පිළිබඳව විශේෂයෙන්ම මේ ඒකාපද්ද කල්ලියේ ගරු මන්ත්‍රීතුමන්ලා මේ රටට මවන්න යන චිත්‍රය මං හිතන්නේ දැන් මේ පෞගිය කතාවේදී හොඳට පැහැදිලි වුණා. ඉතා හොඳින් කිසිම බාධාවක්කින් තොරව මේ තමන්ගේ කතාව ප්‍රකාශ කරනකොට මේ කතාවට ලොකු බාධාවක් ප්‍රහාරයක් බෝම්බ ගහනවා වගේ කතාවක් තමයි රටට හෙළි කරේ. මං හිතන්නේ මේ ප්‍රවෘත්ති නාලිකාවලට තප්පර කිහිපයකට හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන් වේවි. කෙසේ වෙතත් මේ වසර 10ක් මේ රට පාලනය කරලා මේ වසර 10 තුලදී ඒ කිසිම දෙයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ඉටු නොකරලා දැන් මැරිලා ඉපදිලා වගේ මේ පාර්ලිමේන්තුවේදී මේ ආර්ථිකය මෙහෙවන ආකාරය කතා කිරීම හාස්‍යජනකයි. අපි කවුරුත් දන්නවා ජනවාරි 8 වෙනිදා ඒ වගේම අගෝස්තු 17 වෙනිදාත් මේ ශ්‍රී ලාංකික දේශයේ වාසනාවකට දැවැන්ත වෙනසක් සිදු වුණා. මේ දැවැන්ත වෙනස සිදුවීම නිසා අපිට නැවතත් මේ රටේ ආර්ථිකය හරියාකාරයකට ගොඩනගා ගන්න අවශ්‍ය පියවර, අවශ්‍ය නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත්, ඒ වගේම අපේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමත් මේ වසර දෙක තුල ඉදිරියට ගෙනියන්න තියෙනවා. අපි කවුරුත් දන්නවා මේ රට අපිට බාර ගන්නකොට වෙලා තිබ්බ තත්ත්වය. මේ රට ස්විට්සර්ලන්තයක්, එහෙම නැත්නම් ජර්මනියක් අය වගේ ආර්ථික දැවැන්ත ශක්තියකින් මේ ආණ්ඩුව වෙනස් වුණා නෙමෙයි. ඒ ජනවාරි 8 වෙනිදා මැතිවරණයක් තියන්න ප්‍රධානතම හේතුව උනේ ආර්ථිකයේ කඩාවැටීම. වෙන කිසිම දෙයක් නෙමෙයි. නැත්නම් මහින්ද රාජපක්ෂේ ජනාධිපතිවරයා හැටියට තවමත් මේ රටේ ජනාධිපති හැටියට ඉඳව තිබ්බා. මේකට ප්‍රධානතම හේතුව උනේ එතුමාත් දැනගත්තා තව අවුරුද්දක් යනකොට ඒ අරගෙන තියෙන ණය කන්දරාව දිහා බලනකොට ඒ පහුගේ කාලවකවානුවේදී ආර්ථිකය මෙහෙව්ව ආකාරය දිහා බලලා අපිට මේ රට තව ඉදිරියට ගෙනියන්න විදිහක් නැහැ. ජනතාවට ඒ අවශ්‍ය සහන ලබා දෙන්න විදිහක් නැහැ. අපිට විශාල බදු ප්‍රමාණයක් ජනතාවට ලබා දෙන්න ගහන්න සිදු වෙනවා. ඉතින් මෙන්න මේ හේතුන් නිසාම තමයි එදා මැතිවරණයකට මුහුණ දෙන්න සිදු වුණේ. ඒ මැතිවරණයේදී ඉතා පැහැදිලිව අපි දැක්ක දෙයක් තමයි තව අවුරුද්දක් දෙකක් ඒ මැතිවරණයක් නොතියා ගියා නම් ජනතාවට මේ ඒ ගෙන ගිය ආකාරය දිහා දැක්කහම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙන බව. ඒ ආර්ථික අර්බුදයෙන් බේරෙන්න ඒ දේශපාලන ශක්තිය නැවත ලබා ගන්න තමයි අවුරුදු දෙකකට කලින් මැතිවරණේ තිබෙ වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි. නමුත් අපිට එදා ඒ ආණ්ඩුව ලබා ගන්නකොට අපිට තිබ්බ තත්ත්වය මොකද්ද? අපිට තිබ්බේ පුනරාවර්තන වියදම් ටික ගෙවා ගන්න විදියක් තිබ්බේ නැහැ. රටේ ආදායම්මද එවැනි තත්ත්වයක් උදා වෙලා තිබ්බේ. අපේ ප්‍රාග්ධන වියදම් ගැන කතා කරන්නවත් පුනරාවර්තන වියදම් ටික, ඒ කියන්නේ පඩිනඩි ටික ගෙවලා ඉවර වෙනකොට රටේ ආදායම ඉවර වෙන තත්ත්වයක් තිබ්බේ. දැන් ඒ වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට රටේ ඒ ලබාගත් ණය ප්‍රමාණය 9 ගුණයකින් වැඩි කරලා, 9 ගුණයකින් වැඩි කරලා දැන් මේ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරනවා මේ ණය අරගෙන තියනවලු ඉතිහාසයේ කවදාක්වත් නැති විදිහකට. ඉතිහාසයේ කවදාක්වත් නැති විදිහට ණය අරගන්න අපිට සිදු වෙලා තියෙන්නේ වෙන මොනවත් කරන්නේ නෙමෙයි, ඒ ගත්ත ණය වලට විශාල මුදල් ප්‍රමාණයක් අපිට ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඔබ දන්නවා විශාල අනවශ්‍ය ආයෝජන සඳහා, අනවශ්‍ය ආයෝජන විශේෂයෙන්ම හම්බන්තොට වරාය, ඒ වගේම මත්තල ගුවන්තොටුපළ, මෙන්න මේවා ණය මුදල් ගෙවන්න වෙන්නේ ලබන අවුරුද්දේ, ඊළඟ අවුරුද්දේ. එතකොට වසර 4කට 5කට ග්‍රේස් පීරියඩ් එකකට පස්සේ අපිට මේ ණය මුදල් ගෙවන්න වෙලා තියෙනවා. එතකොට මේ ණය මුදල් ටික ගෙවන්න මේ රටට
ගරු මන්ත්‍රීවරුන්ට විනාඩි 2යි.
බොහොමත් ස්තුතියි. මේ ණය මුදල් ටික ගෙවන්න අපිට අපේ ආදායම වැඩි කරන්න, අපි වැට් බදු ප්‍රමාණය ජනතාවට පුළුවන් තරම් බාධාවක් නොවන ආකාරයෙන්, සාමාන්‍ය ජනතාවට එය දරා ගන්න පුළුවන් වන ආකාරයෙන් රටේ ආදායම වැඩි කරන්න අපිට බදු වැඩි කරන්න සිදු වෙලා තියෙනවා. ඒක අපි කැමැත්තෙන් ආසාවෙන් කරපු දෙයක් නෙමෙයි. නමුත් තමුන්නාන්සේලාට පින් සිද්ධ වෙන්නේ තමුන්නාන්සේලා නිසා සිදු කරන්න වෙච්ච දෙයක්. ඉතින් අපේ අහිංසක ජනතාවට එවැනි දෙයක් සිදු කරන්න සිදු වුණේ ප්‍රධානතම හේතුව වුණේ වෙන කිසිම දෙයක් නෙමෙයි. පෞගිය කාලේ අපේ රජය කිසිම අත්‍යවශ්‍ය කාරණාවලට මගහැරලා මේ අනවශ්‍ය වියදම් සඳහා ණය මුදල් ලබා ගන්න ඇති වෙච්ච තත්ත්වේ නිසා. නමුත් මේ අපි උත්සාහ කරන පුළුවන් තරම් රුපියල් ලක්ෂයකට අඩු ආදායමක් තියෙන කිසිම කෙනෙක්ට ඍජු බදු වලට අහුවෙන්නේ නැහැ. මං හිතන්නේ ඒක අපි ලබාගත් දැවැන්ත ජයග්‍රහණය. රුපියල් ලක්ෂයක පඩියක් ලැබෙන කෙනෙක්ට ඊට අඩු ප්‍රමාණයක ආදායමක් ලැබෙන අයට
අර මන්ත්‍රීතුමා නේ අවසාර කරන්න
මේ ආකාරයට මේ රට ඉදිරියට ගෙනියන්න තමුන්නාන්සේලා සීලු දෙනාම මේ වසර 5 තුළ අපිට සහයෝගය ලබා දෙන්න. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් එක්සත් ජාතික පක්ෂයත් සමග ලබාගත් මේ ගිවිසුම, මේ ශක්තිය මේ රටේ ජනතාව වෙනුවෙන් ප්‍රයෝජන ගන්න. එහෙම නැත්නම් එක පුද්ගලයෙක් එක පවුලක් වෙනුවෙන් තමුන්නාන්සේලා හැසිරෙන්නේ නැතුව මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, මේ රට ඉදිරියට ගෙන යන්න අපිට සහයෝගය ලබා
දෙන්න. බොහොම චුටි ගරු මන්ත්‍රීතුමා.